ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථාපකාරව 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ 33 වැනි කොටස, පස්වැනි කාණ්ඩයේ 7 කොටස සහ 6 කාණ්ඩයේ 14 15 කොටස් සහ 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ 1 කොටස සහ සිව්වැනි කාණ්ඩේ 1, 2, 3 කොටස් මම ඉදිරිපත් කරමි.
අරු කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ තේ යෝජනා කරමි. ශ්‍රී ලංකා කුම ව්‍යවස්ථාවේ 154 6 උපවගන්ති ව්‍යවස්ථාව ප්‍රකාරව විකනගත්පති වාරයාගේ වාර්තාවේ 8 කාණ්ඩේ කඳුරට නවගම්මාන යටතල පහසුකම් හා
ඒක මම ඉදිරිපත්
මාත්‍යයි.
හරි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථාව ප්‍රකාරව විකනගත්පති වාරයාගේ වාර්තාවේ 8 කාණ්ඩේ කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් වතුකර ප්‍රජාවට නිවාස පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියේ කාර්ය සාධනයේ සම්බන්ධ වාර්තාවේ 9 කොටස මම ඉදිරිපත් කරමි. සභානායක
ගරු කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ තේ යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති මුදල් අමාත්‍යාංශයේ යටතේ වන දෙපාර්තමේන්තු හා විශේෂ වියදම් ඒකකයේ පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ ත්‍රෛවාර්ෂික වාර්තාවේ 11 කාණ්ඩයේ 1 කොටස විදේශ මූල්‍ය ව්‍යාපෘතියන් පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාර විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ 11 කාණ්ඩයේ 4 කොටස මහනගර සභා පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ 11 කාණ්ඩයේ 6 කොටස නගර සභා පිළිබඳ 2018 අංක 19 ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ 11 කාණ්ඩයේ 6 කොටස ත්‍රිෂික් ලේකම් කාර්යාලය පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ 11 කාණ්ඩයේ 11 කොටස සහ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තා ත්‍රෛවාර්ෂික වාර්තාවේ 11 කාණ්ඩයේ 11 කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ තේ යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා හා රාජ්‍ය පරිපාලනතුමා.
කතානායකතුමනි, 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක දරන ආනයන හා අපනයන පාලන පනතේ 4-1 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 අගෝස්තු 5 දින ඇති අංක 2291 ඇදීර 44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. පොදු ව්‍යාපාර පිළිබඳව කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ පිළිබඳව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2018 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අනසා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 අංක 30 ධර්ම විසර්ජන පන්තියේ 6-1 වගන්තිය යටතේ 2021-7-1 සිට 2022-7-31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාකෘතිය මගින් සිදු කර ලද පරිපූර්ණ වෙන්කිරීම් පිළිබඳව සටහන මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන ඇමතුම,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම්, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විශ්ව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම්, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උපසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවතිය මොකලුතියයි මම යෝජනා කරමි.
ගරු නාගරික සංවර්ධන නිවාසමතු,
2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා වෙළඳ සංරක්ෂණ සහ වෙළඳ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
පරායහා ගුවන් සේවා ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව වරාය නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යාංශ සහ වනදීවි වන සම්පත් අමාත්‍යාංශ,
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳව
කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
පැමිණි කර්මාන්ත මහත්තුමා,
2021 වර්ෂය සඳහා මැණිකා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
බුද්ධ ශාසන මහත්තුමා,
2020 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි,
ගරු පරිසර අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිසර අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණය සහ ගන්නු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. පොදු ව්‍යාපාර පිළිබඳව කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිසර අමාත්‍යාංශ පිළිබඳව සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම ජගත් කුමාර සුමිත්‍රා රච්චිමැතිතුමා. පෙත්සම් පිළිගැනීම ජගත් කුමාර මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මුල්ලේරියාව කුබුදුගම අංක 40 ස්ථානයේ පදිංචි කේ.ඩී. සිරිසේන මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නම්.
ගරු ජී.එල්. පීරිස්මැතිතුමා ප්‍රකාශය.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට මට අවස්ථාව ලබා දීම ගැන ප්‍රථමයෙන්ම මම ඔබතුමාට කෘතඥ වෙනවා. අපි සියලු දෙනාම දන්නවා, ගරු කථානායකතුමනි, අද අපේ රට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනවා. ඇත්ත වශයෙන් එක අර්බුදයක් නෙවෙයි, අර්බුද රාශියක්. කේන්ද්‍රීය අර්බුදය වන්නේ ආර්ථික අර්බුදය. ඒක සමඟ ගැට ගැහිලා තිබෙනවා දේශපාලන අර්බුදයක් හා සමාජීය අර්බුදයක්. හැබැයි මේවා අලුත් අත්දැකීම් නෙවෙයි අපේ රටට. අතීතයේ මේ විදිහ අභියෝගවලට මුහුණ දීමට අපේ රටට සුවදලා තිබුණා. මහා බිහිසුණු 30 යුද්ධයක් තිබුණා. ඊට පස්සේ සුනාමිය තිබුණා. COVID-19 වසංගතය තිබුණා. මේ සියලුම අර්බුදවලින් ගොඩේමට අපේ රටේ ජනතාවට සහජ ශක්තියක් තිබුණා. මේ විශ්වාසය අදත් තිබෙනවා ගරු කථානායකතුමනි. හැබැයි යම් කිසි වෙනසකුත් තියෙනවා. ඒ සියලුම අවස්ථාවලදී අපේ රටට තිබුණා යම්කිසි හයියක්, ශක්තියක්. ඒ හයිය තමයි ජනතා මතය නිවැරදි ලෙස නියෝජනය කරපු, පිළිම්බිඹු කරපු පාර්ලිමේන්තුවක වාසිය අපේ රටට තිබුණා. අද අවාසනාවකට මෙන් ඒ හයිය, ඒ ශක්තිය අපිට නෑ ගරු කථානායකතුමනි. රටේ ප්‍රකාශ වන පොදු මතය හා මේ පාර්ලිමේන්තුව තුළ තිබෙන තත්ත්වය අතර විශාල පරතරයක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. ඒක ඉතාමත් පැහැදිලි. රටේ එක මතයක් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ වන්නේ ඊට හාත්පසින් වෙනත් මතයක්. ඕනෑම අවස්ථාවකදී ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකට ඒක සෑහෙන ගැටලුවක්. හැබැයි මේ අවස්ථාවේදී විශේෂ ගැටලුවක් වනවා ගරු කථානායකතුමනි. ඒකට හේතුව තමයි අද මේ පාර්ලිමේන්තුව කරන කර්තව්‍යය සාමාන්‍ය කර්තව්‍යයක් නෙවෙයි, සුවිශේෂ කර්තව්‍යයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 සංශෝධනය ගැසට් කරලා තියෙනවා. ඒකේ පිටපත් අපිට ලබා දීලා තියෙනවා. එතන ඒකෙන් බලාපොරොත්තු වන්නේ අනාගත පරම්පරාවල් වලට ඍජු ලෙස බලපාන වැදගත් සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමටයි. අද දවසේ කොළඹ සිටිනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක්. එය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරනවා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා. ඒ යෝජිත ගිවිසුම තුළ අන්තර්ගත වෙනවා බොහොම වැදගත් කොන්දේසි රාශියක්. ඒ කොන්දේසි බලපානවා අපේ රටේ ජනතාවගේ දෛනික ජීවිතවලට. එතන මේ සියලුම අර්බුද විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිපාති සම්පාදනය කරන්නේ, ප්‍රතිපත්ති හදන්නේ, නිර්මාණය කරන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව. එහෙනම් පාර්ලිමේන්තුව තුළ නියෝජනය මතය හා රටේ පොදුවේ පැහැදිලිව පවතින මතය අතර පරතරයක් තිබෙනවා නම් ඒක සෑහෙන ප්‍රශ්නයක් හැටියට අපි දකිනවා ගරු කථානායකතුමනි. දැන් මේ පාර්ලිමේන්තුව පත්වුවේ 2020 අගෝස්තු මාසයේ. ඒ පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුවේ ගරු මහින්ද රාජපක්ෂ මෙතුමා. ගරු මහින්ද රාජපක්ෂ මෙතුමා තමයි නායකත්වයේ අරන් ඒ මැතිවරණය මෙහෙයුවේ. එතුමා පක්ෂයේ නායක, මම පක්ෂයේ සභාපති. එතුමා සමඟ මම මේ රටේ හැම පළාතක හැම දිස්ත්‍රික්කයකටම මම ගියා. මහින්ද රාජපක්ෂ මෙතුමා සමඟ හැම වේදිකාවෙම එතුමා සමඟ මම සහභාගී වුණා. මට මතකයි ගරු කථානායකතුමනි, මාතර දිස්ත්‍රික්කයේ ඔබතුමා ඒ වේදිකාවලට පැමිණිලා ඒ රැලිවලට ඔබතුමාත් සහභාගී වුණා. මට අද වගේ මතකයි ඒ වේදිකාවල මොනවද අපි ශ්‍රී ලංකා ජනතාවට කිව්වේ. අපි කිව්වේ නෑ අපිට හිස් ට්‍රැක් පතක් දෙන්න. පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ පූර්ණ අභිමතය පරිදි ඕනෑම දෙයක් කරන්න අපිට වරමක් දෙන්නේ කියලා අපි ජනතාවට කිව්වෙත් නෑ. ඒ විදිහ හිස් ට්‍රැක් පතක් ජනතාවගෙන් අපිට ලැබුණෙත් නෑ. අපි කළේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. ඔබතුමාටත් මතක ඇති ගරු කථානායකතුමනි, අපි ජනතාවට ඉදිරිපත් කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙළක්. අපිට තියෙන ඉලක්කය මේකයි. ඒ ඉලක්කය කරා ගමන් කිරීමට අපි යෝජනා කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මේවායි. අන්න ඒ නිශ්චිත න්‍යාය පත්‍රයට අනුමැතියක් වරමක් ලබා දෙන්නේ කියන ඉල්ලීම තමයි මේ රටේ ජනතාවගෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළේ. ඒකට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. දේශපාලන සුනාමියක්. ඉතාමත් ඉහළින් අපේ ඉල්ලීම මේ රටේ ජනතාව පිළිගත්තා. පාර්ලිමේන්තුවේ ආසන 225න් 143 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ රටේ ජනතාව ලබා දුන්නා. ඕනෑම දෙයක් කිරීමට නෙමෙයි, කැමති දෙයක් කිරීමට නෙමෙයි, ජනතාව සමග එකඟ වෙච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තමයි අපිට පැහැදිලි වරමක් මේ රටේ ජනතාව ලබා දුන්නේ. ඊට පස්සේ වෙච්ච දේ ගරු කථානායකතුමනි ඉතාමත් කනගාටුදායක කතන්දරයක්. ඒ වරම සම්පූර්ණයෙන් විකෘති වුණා. කණපිට හැරෙව්වා. යටිකුරු කළා. ඒවා ඔක්කොම පටිගත වෙලා තියෙනවා. ඒ වේදිකාවල මහින්ද රාජපක්ෂ මහතුමා කරපු කතාවල්, පක්ෂයේ සභාපති හැටියට මම කරපු කතාවල්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සෙසු නායකයන් කරපු කතාවල් ඔක්කොම පටිගත වෙලා තියෙනවා. දැන් මම යෝජනා කරනවා අපි ඒ කතා ආපහු අහමු. ඒ කතා කියන්නේ මේ රටේ ජනතාවට ගාම්භීරත්වයක් ඇතිව අපි දීපු ප්‍රතිග්‍රහ කොරොන්දු. එතකොට එදා අපි කියපු දේවල් හා අපි අද කරන දේවල් අතර ගරු කථානායකතුමනි තියෙන්නේ අහසයි පොළොවයි වගේ වෙනස. කිසිසේක් එකක් අනෙකට සම්බන්ධ කරන්න කාටවත් හැකියාවක් නැහැ. මොකද ඒකේ ප්‍රතිඵලය පොදුවේ රටේ ජනතාව හා විශේෂයෙන් පාක්ෂිකයා, ඔහොට්ටුවේ පාක්ෂිකයා ඒ තිබිච්ච අපේක්ෂාවන් බලාපොරොත්තු සම්පූර්ණයෙන් කඩා වැටුණා. ඒ කියපු දේ නෙවෙයිනේ, ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධ දේ තමයි කරන නිසා. ඒ තත්ත්වය එහෙමම තියන්න බෑ ගරු කථානායකතුමනි. ඒ සම්බන්ධයෙන් මැදහත් වීමක් අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපි සියලු දෙනාම මේ රටේ ජනතාවට දීපු ප්‍රතිඥාවලට අනුකූලව අපි එදා වගකීමක් ඇතිව මේ රටේ ජනතාවට ඉදිරිපත් කරපු දර්ශනයට ලෙංගතුකමක් දක්වමින් රට පුරා ශක්තිමත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයක් හැටියට අපි දකිනවා. ඒක කළ යුතු දෙයක්. විශේෂයෙන්ම පාක්ෂිකයා බලාපොරොත්තු වන දෙයක්. අන්න ඒ නිසා තමයි ගරු කථානායකතුමනි අපි මේ තීරණය අරන් තියන්නේ මේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම අද රටේ ජනතාවට හා විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන්ට අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක් හැටියට අපි අවංකව විශ්වාස කරන්නේ අන්න ඒ ප්‍රධාන හේතුව නිසායි ගරු කථානායකතුමනි. ඒ වගේම ගරු කථානායකතුමනි, ඔබතුමා සංකේතමත් කරන මෙම පාර්ලිමේන්තුව රැඳී පවතින්නේ එක මූලික සංකල්පයක් උඩ. ඒ සංකල්පය තමයි සමාජ සම්මුතිය, social contract. සමාජ සම්මුතිය කියන්නේ ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ සමාජකත්වය දරන මන්ත්‍රීවරුන් 225 දෙනා හා ඒ මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුවට එවපු ජනතාව අතර ඇතිවෙච්ච එකඟත්වය හෙවත් ගිවිසුම. ඒ බැඳීම, ඒ බන්ධනය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍ය දෙයක්. ඒක තමයි සංකල්පමය පදනම හෙවත් අඩිතාලම සමාජ සම්මුතිය. ප්‍රජාතන්ත්‍රවාදයේ හරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා ඒ මන්ත්‍රීවරයා මැතිවරණයකදී පත්කරන ඡන්දදායකය අතර තිබෙන එකඟත්වය, ගිවිසුම. දැන් ඒ ගිවිසුම, ඒ සම්මුතිය කඩා වැටෙනවා නම්, කඩා වැටෙන්නේ නැති වුණත් ඒ සම්මුතිය දියාරු වෙනවා නම්, දුර්වල වෙනවා නම්, අනිවාර්යයෙන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි සෑම දෙනාටම හුරු පුරුදු අපි ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය අභාවය, මරණය වළක්වන්න බෑ කියන මතය ප්‍රකාශ කරනවා. මේ ලෝකයේ බිහි වූ දේශපාලන දාර්ශනිකයන් අතර සුවිශේෂ ස්ථානයක් උගවන ප්‍රංශ ජාතික රූසෝ. රූසෝ කියනවා ඒ සම්මුතිය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවනාලේ. ඒක විනාශ වෙනවා නම් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් නැහැ. දැන් ගරු කථානායකතුමනි, අවාසනාවකට වෙන් අපේ ඇස්පනා අපිට අපි දකින්නේ ඒ සමාජ සම්මුතියේ අඩිතාලම දෙදරණ තත්ත්වයක් මේ රටේ උද්ගත වෙලා තියෙනවා. ඒ තත්ත්වයේ අපි අනිවාර්යෙන් නිවැරදි කළ යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි සිටින්නේ ගරු කථානායකතුමනි. අනෙත් වැදගත් කාරණය තමයි ගරු කථානායකතුමනි, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අත්‍යවශ්‍ය දෙයක් තමයි මැතිවරණ. මැතිවරණ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ජනතාවට බයේ මැතිවරණ පවත්වන්නේ නැතිනම් එවන් සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හැටියට කිසිම නිර්වචනයක් අනුව හඳුනා දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ ගෙන යන වැඩපිළිවෙලක් මුලින්දම පිළිගත්තා. මේක අන්තර්කාලීන වැඩපිළිවෙලක් හැටියට ගරු කථානායකතුමනි, අන්තර්කාලීන, ඒ කියන්නේ తాවකාලික වැඩපිළිවෙලක්. ඒක මේ පාර්ලිමේන්තයේ සුජාතභාවයට ඍජු ලෙස බලපාන දෙයක්. එතන මේ අන්තර්කාලීන වැඩපිළිවෙල අවසානයේදී මැතිවරණයක් පවත්වන්න ඕනේ. ගරු කථානායකතුමනි, ඔබතුමා මනවින් දන්නා පරිදි මේ රටේ පරමාධිපත්‍ය අයිති වන්නේ අපි කාටවත් නෙමෙයි. සාමූහික වශයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් නෙමෙයි මේ රටේ පරමාධිපත්‍ය අයත් වන්නේ. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය හිමිකාරයන්, අයිතිදරුවන් වෙන කවුරුත් නෙමෙයි මේ රටේ ජනතාව. එතකොට මේ පරමාධිපත්‍ය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීමට තිබෙන ක්‍රමවේදය තමයි සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය කියන්නේ අපිට නුපුරුදු නුහුරු දෙයක් නෙවෙයි. 1931 ඩොනමෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කාලයේ සිට අඛණ්ඩව ඡන්ද බලය මේ රටේ ජනතාව බුද්ධි විඳා. ඒක කිසිසේත් අහිමි කරන්න බෑ ගරු කතානායකතුමනි, කාගේවත් වාසිය කෙටිගාලීන ප්‍රයෝජන සඳහා ඒක උදුරාගන්ට බෑ මේ රටේ ස්වෛරී ජනතාව. එනම් කෙටිකාලීන වැඩපිළිවෙලක් තියෙනවා, අන්තර්කාලීන තාවකාලික වැඩපිළිවෙලකින් පසුව ඒ රටේ ජනතාවට ඒ අයිති ආපහු ලබා දෙන්න ඕන. කැමති කෙනෙක් පත් කරගන්න, ජනතාවගේ අභිලාෂය අනුව අභිනව පාර්ලිමේන්තුවක් පත් කරගන්න. ඒ අයිතිය අපි ජනතාවට අනිවාර්යෙන් ලබා දිය යුතුයි. අනෙක් කාරණය තමයි ගරු කතානායකතුමනි, ඉස්සෙල්ලම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි, ඊට ඉස්සෙල්ලා තව මැතිවරණයක් පැවැත්වෙනවා. ඒ තමයි පළාත් පාලන ආයතන මැතිවරණය. දැන් අපි රජයෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා පළාත් සභා මැතිවරණයට කරපු දේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කරන්නට කිසිසේත් උත්සාහ දරන්න එපා කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ අනුමැතිය ඇතිව මම උසාවි ගියා. ඒ කාලේ සාගර කාර්යවාසම් ලේකම්තුමාත් උසාවි ගියා මේ මැතිවරණ පවත්වන්නේ කියලා. උසාවි කිව්වා, ඔව් මැතිවරණ පවත්වන්න ඕනේ, ඒක තමයි රටේ නීතිය, ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක් කියලා. එතන නොයෙක් උප්පරවැට්ටි හරහා ඒ මැතිවරණය පැවැත්වුවේ නැහැ. මොකද ඒකේ ප්‍රතිඵලය ගරු කතානායකතුමනේ, අවුරුදු තුනකට ආසන්න කාලයක් සමහර පළාත්වල පළාත් සභාවල ජනතා ඡන්දයෙන් පත්වෙච්ච නියෝජිතයන් නැහැ. ඒ සියලු කටයුතු කරන්නේ නිලධාරීන් විසින්. ඒක ප්‍රජාතන්ත්‍රවාදය. ජනතාවගේ ඡන්දය අපි උදුරාගෙන තියෙනවා. ජනතාවට අයිතියක් දීලා නැහැ පළාත් සභාවලට ජනතා නියෝජිතයන් පත් කරගන්නට. ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් තිබ්බා. හැබැයි ඊට පස්සේ කිව්වා අපි නඩු තීන්දුව පිළිගන්නවා, ඒ තියෙන මැතිවරණ ක්‍රමය අහුසගලා ඒ වෙනුවට අලුත් ක්‍රමයක් ආදේශ කළේ නැහැ, සීමා නීරණ කළේ නැහැ. එතකොට ඒ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. දැන් අපි ඉතාමත් ඕනෑකමින් තියෙනවා ඒ උප්පර වැට්ටිය පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමට යොදාගන්න උත්සාහ දරන්න එපා කියලා. මේ රටේ තියෙන වාතාවරණය අනුව එවැනි ප්‍රයත්නයක් කිසිසේත් සාර්ථක වන්නේ නැහැ. මම ඉතාමත් වග කියමෙන් තියනවා ගරු කතානායකතුමනි, ඒ විදිහේ උත්සාහයක් දැරුවොත් ඒකට විරුද්ධව අපි නැගී සිටිනවා. දේශපාලන තලයේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකා අධිකරණයේ හමුවේ අපි ඉතාමත් අර එදා පළාත් සභා සම්බන්ධයෙන් අපි කදාසේම ශ්‍රී ලංකා අධිකරණයේ හමුවේ ඉතාමත් ශක්තිමත් නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා. මේ රටේ ඡන්දදායකයන්ගේ ස්වෛරී ආධිපත්‍යය හා ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා. එතකොට එම නිසා ගරු කතානායකතුමනි, මේ සියලුම තත්ත්වයන් තුළ අපි තීරණය කළා තිබෙනවා අද සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් විරුද්ධ පක්ෂයේ ආසන ගැනීම. මේ රජය ජනතා හිතවාදී වැඩක් කරනවා නම්, ජනතාවට හිතවාදී පියවරක් ගන්නවා නම්, ඒ සියලුම දේවල් සම්බන්ධයෙන් අපේ නොමසුරු සහයෝගය අපි ලබා දෙන බව ඔබතුමාට ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මා සමඟ මේ තීරණය අරන් තිබෙනවා ගරු කතානායකතුමනි, ගරු ඩලස් සලහා පෙරුම මන්ත්‍රීතුමා, ගරු නීතිඥ ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා, ගරු ආචාර්ය නාලක ගොඩහේවා මන්ත්‍රීතුමා, ගරු මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා, ගරු මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීතුමා, ගරු KPS කුමාරසිරි මන්ත්‍රීතුමා, ගරු ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීතුමා, ගරු නීතිඥ උදයන කිරින්දිගොඩ මන්ත්‍රීතුමා, ගරු නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා. ගරු වෛද්‍ය උපුල් ගලප්පති මන්ත්‍රීතුමා. ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මන්ත්‍රීතුමා. හා ගරු ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමා. සුතේ ගරු කතානායක.
හරි
රුසක් කතානායකතුමනි, පොඩි වෙලාවක් ගන්නව මේ අවස්ථාවේ. ගරු අග්‍රාමාත්‍යතුමාගේත්, ගරු අගමැත්තුමා, ගරු අගමැත්තුමා, ගරු අගමැතිතුමාගේත්, ගරු සභානායකතුමාගේත් අවධානය යොමු කරන්න කැමති. ඊයේ දිනේ අන්තර්විශ්වවිද්‍යාල සංගමයේ ඒ සමාජිකින් පාගමනක නියැලිලා තමන්ගේ මූලික අයිතිය, මූලික දේශපාලන අයිතිය, භාෂණයේ නිදහස, පාගමන න්‍යායමේ නිදහස, උද්ඝෝෂණය කිරීමේ නිදහස ඒ අය ක්‍රියාත්මක කරා. නමුත් අද මේ රටේ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒ IUSF එකේ ඒ අන්තර්විශ්වවිද්‍යාල සංගමේ සමාජිකින්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නා. කඳුළු ගෑස් ගැහුවා. මම අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්, මේ රටේ මූලික අයිතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? 25 දෙනෙක් අරෙස්ට් කරලා තියෙනවා. මොනම හේතුවක්වත් නැතුව. අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අය ඒ අයගේ දේශපාලන මතය ඉදිරිපත් කරේ. තමන්ගේ සගයන් වෙනුවෙන් මහපාරට බැහැලා තමන්ගේ අයිතිය, භාෂණයේ නිදහස, කතා කිරීමේ නිදහස, දේශපාලන අයිතිය, පාගමන් යෑමේ නිදහස, දැන් මේ මහපාරේ උද්ඝෝෂණය කිරීම තහනම් ගරු කතානායකතුමනි. මේක හරි බහැනක තත්ත්වයක්නේ. මේ රාජ්‍ය භීෂණයේ, රාජ්‍ය ම්ලේච්ඡත්වයේ, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කර කර අපිට කියනවා සර්වපාක්ෂික හවුල් වලට එන්න කියලා. කොහොමද මෙහෙම කරන්නේ? අපි අහන්න කැමති අර රෙස් කරපු 25 දෙනා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳුම් නියෝග ගහනවද? දින 90 රැඳුම් නියෝග ගහනවද? අපිට උත්තරයක් අවශ්‍යයි ගරු කතානායකතුමනි. ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. මේ රට වැටී තිබෙන මොහොතක අපි සූදානම් සර්වපාක්ෂික ඒකාබද්ධ වැඩපිළිවෙලකට ප්‍රවේශවන්. ඇමති පුටු සූදුවකට නෙමෙයි, ඇමති අන්තක්ටු දාගන්න නෙමෙයි. දැන් තේරෙනවනේ ඇමති අන්තක්ටු දාගන්න ඕනේ. දැන් ඔහෙන් මෙහා පැත්තට එනවා. ඒ එන කාලේ වෙලා තියෙන්නේ ඔය ආරම්භය විතරයි. තව එනවා. ඉතින් මං අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්, කරුණාකරලා ඔබතුමා වගකීමෙන් ප්‍රකාශයක් කරනවද ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මේ රැඳුම් නියෝගවලට මේ 25 දෙනා ලක් කරන්නේ නැහැ කියන එක? මොකද ඒ අය කරේ මහපාරේ උද්ඝෝෂණය කරන එක. තමන්ගේ දේශපාලන අයිතිය, කතා කිරීමේ අයිතිය, පාගමනක් කියමේ අයිතිය. කිසිම පොදු දේපලකට, පෞද්ගලික දේපලකට හානියක් වුණේ නැහැ. ඇත්තටම අපි දැක්කා ඒ කඳුළු ගෑස් ප්‍රහාර තුරින් පොලිසිය නිලධාරී මහත්මීන් සහ මහත්තුරුන් අසහනයට පත් වුණා. තමන් තමන්ටම ගහගත්ත කඳුළු ගෑස්. මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. මං ගරු අග්‍රාමාත්‍යතුමාට මතක් කරන්න කැමති, මේ සැප්තැම්බරේ ජිනීවා සෙෂන්ස් තියෙනවා කියන එක ඔබතුමාට අමතකද ගරු අග්‍රාමාත්‍යතුමනි? හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ ශ්‍රී ලංකාව ගැන වාද විවාද කරනවා කියන එක අමතකද? අපි ලෑස්ති නැහැ අපේ රට මේ අවදානම් තත්ත්වයකට පාත්‍ර වෙනවට. අපි සූදානම් වන්නේ රටටත්, ජනතාවටත්, ආණ්ඩුවටත් උදව් කරන්න. මේ ජිනීවා ප්‍රශ්නේදී කොහොමද අපි උදව් කරන්නේ මේ වගේ ම්ලේච්ඡත්වයක් ක්‍රියාත්මක වෙනකොට? කවදාවත් පිටරටවල ගිහිල්ලා කේලම් කියන ගතිගුණ අපේ නැහැ. එහෙම කරන්නෙත් නැහැ. අර අර සූට් කේස් උස්සගෙන ගිය කාලේ ඒවා ඉවරයි. එහෙම කරන්නේ නැහැ. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ ම්ලේච්ඡත්වය තුළ මොකක්ද අපිට කරන්න කියන්නේ? මේ රාජ්‍ය ත්‍රස්තවාදය තුළ මෙහෙම කරන්න එපා ගරු අග්‍රාමාත්‍යතුමනි. ලෝකෙට දෙන්නේ මහා නරක පණිවිඩයක්.
ලෝකෙට දෙන මහ නරක පණිවිඩයක්. ඒ නිසා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමනි, අඩුම ගානේ ඔබතුමාවත් පොඩ්ඩක් උපදෙස් දෙන්න මේවා කරන්න එපයි කියලා. මේවට කියන්නේ ඉල්ලම් කනවයි කියන එක. ජාත්‍යන්තරයේ තියෙන බරපතල ප්‍රශ්නය. ජිනීවා වල මොනව වෙයිද? ඇයි මෙහෙම රට අන්තරාදායක තත්ත්වයකට දාන්නේ? මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ඔබතුම වගකීමෙන් ප්‍රකාශයක් කරන්න මේ 25 දෙනාව ඩියෝ ගන්න නැහැ කියන එක. ඒ වගේම කරුණා කරලා මේ හිංසනෙන් ඈත් වෙන්න. ස්තුතියි.
27-2-8 ප්‍රශ්න. විනාඩියක් පාවිච්චි කරන්න.
ලහිරු විජේසූරිය නැමැත්තා හොයාගෙන සමාජය සාමය කේන්ද්‍රයේ තිබුණු ජනමාධ්‍ය සාකච්ඡාවකට ඊයේ කඩා වැදුනා කියලා පොලිසිය මේ කොයිතරම් දුරට මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙනවද කියලා මම ආණ්ඩු පක්ෂයෙන් අහනවා.
27-2-8 ප්‍රශ්නේ අතුරුලී රතනහිමි අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරනවා.
ගරු කථානායකතුමනි, විරුද්ධ පක්ෂ නායකතුමා හදිසියේ ඊයේ ඇතිවුණු සිදුවීම ගැන ප්‍රශ්න කළා. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පරිදි ඒ වාගේම මූලික අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකදීමට කැපවුණු ක්‍රියාමාර්ගයක අපේ ආණ්ඩුව මහජන නියෝජනය ක්‍රියාත්මක කරන්නේ. මම ඉතිහාසයට හැරෙන්නේ නැහැ. මම ඉතිහාසය යලිත් සිහි ගන්නන්නෙත් නැහැ. නමුත් අපි වර්තමානයේ රට මුහුණ දෙන මේ දැවැන්ත අර්බුදය කෙරෙහි අපි විරුද්ධ පක්ෂයේ නායකතුමා ඉඳගෙන ඉන්නව නම් තමන්ගේ ආසනේ වඩා හොඳයි. එතුමා ප්‍රශ්නයක් අහලා හදිසි ප්‍රශ්නයක් කරුණාකරලා එතුමාට මම අගය කරනවා. තමන්ගේ ආසනේ ඉන්නව නම් මගෙන් හදිසි පිළිතුරක් බලාපොරොත්තු වෙන නිසා එතුමා ප්‍රධාන වශයෙන් අහපු ප්‍රශ්නේ ඊයේ ශිෂ්‍ය ව්‍යාපාරය කලින් පොලිසියට දැනුම් දීලා තිබුණා. ඒ රැස් වෙන තැන පිළිබඳ දැනුම් දීලා තිබුණා. එතනින් එහාට සිදුවීම් පිළිබඳ හෝ ගමන් කරන ආකාරයන් පිළිබඳ දැන්වීම් ඇති කරලා තිබුණේ නැහැ. ගිය ආණ්ඩු කාලේ ඔබතුමාලගේ ආණ්ඩු කාලෙත් කලින් දැන්වීම පොලිසියට සිදු කළ යුතුය කියන එක සාමාන්‍ය එකඟතාවයක් මත ක්‍රියාත්මක වුණු ප්‍රතිපත්තිය. එතනින් එහාට මූලික අයිතිවාසිකම් කියන්නේ එක පුද්ගලයෙගේ මූලික අයිතිවාසිකම් පමණක් නෙවෙයි, අනිත් ජීවත් වෙන සියලු දෙනාගේත් මූලික අයිතිවාසිකම්. ඒ නිසා කාටවත් අවහිරයක් නොමන ආකාරයේ කටයුතු කරන්න පුළුවන් වාතාවරණය වෙනුවෙන් අපි කැපවී සිටිනු. ඒ නිසා යම්කිසි කෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා නම් ඒ අරගෙන තිබෙන කිසිවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කරන්න බලාපොරොත්තුවක් නැති බව මේ වෙනකොට අපට දැන්වලා තිබෙනවා. සාමාන්‍ය නීති යටතේ ඕනෑම කෙනෙක්ට සාමාන්‍ය නීති යටතේ යම් තනි ක්‍රියාමාර්ග තුළ ඇති කරන්නා වූ මහජන උද්ඝෝෂණ හා මහජන අවහිරතාවයන් කියන දෙකම සැලකිල්ලට ගැනීම පොලිසියේ වගකීමක්. අපි සියලු දෙනා නීති හා සාමය ආරක්ෂා කිරීම එම ආයතන මගින් බලාපොරොත්තු වෙන නිසා ඉතින් මම හිතනවා කලබල වෙන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ අහපු එක හොඳයි. ඒ ගැන මම හිතන්නේ ඕනෑ කමක් නැහැ. අපේ පරණ මිත්‍රයන් කීප දෙනෙක් එහා පැත්තේ එහාට මෙහාට ඇවිදින නිසා මෙහා පැත්තේ එහාට මෙහාට ඇවිද හිටියේ. ඉතින් අලුත් දෙයක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය. මම අවුරුදු 30ක් එහා මේ පාර්ලිමේන්තු ඉන්නවා. මම දැකලා තියෙනවා මෙහෙන් එහාට යනවා, එහෙන් මෙහාට එනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමේ ඕනෑකම වෙනුවෙන් අපේ රජය එක ප්‍රතිපත්තියක් ප්‍රකාශ කළා වැඩ කරගෙන යන ඒ නිසා විරුද්ධ පක්ෂයේ මම ඉල්ලීමක් කරනවා පෙරේදාත් මම සාකච්ඡාවක් කරා කතා නායකතුමනි මේ සර්වපාක්ෂික එකඟතාවෙන් කටයුතු කරන්න පුළුවන් ක්‍රියාදාමයක් ගැන ඒකට ප්‍රමුඛත්වය දී මේ අපි මූණ දෙන භයානක අර්බුදකාරී ආර්ථික මූල්‍ය ප්‍රශ්නේ හමුවේ එකඟතාවෙන් කටයුතු කරන්න සහයෝගය දෙන්න කියලා අපි පසුගිය මාස කිහිපෙදී මේ තත්ත්වය ගැන සාකච්ඡා කරා. පසුගිය මාස කිහිපයේ මේ තත්ත්වය ඇතිවීමෙන් ඇතිවුණු කනගාටුදායක තත්ත්වය ආර්ථිකයටත් ඒ වගේම ආයතන වලටත් එදිනදා මහජනතාවටත් මුහුණ දෙන්නට සිදුවුණු හානිදායක තත්ත්වය මා හිතනවා විපක්ෂ නායකතුමාට මතකයි. ඒ නිසා අපි රටේ තිබෙන නීති යටතේ කටයුතු කරනවා මිනා තත්සවාදී පනත ඉදිරිපත් කරන්න යටතේ අත්අඩංගුවට ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්තුතියි කතරයි.
ඔබ ස්තුති 22 අතරේ ප්‍රශ්නය අතුරුලී රත්නහිමි.
ගරු කථානායකතුමනි අද සමස්ත ගොවි කලාපයම ඛේදවාචකයක් බවට පත් වී තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ විටින් විට ඇමති මාරුවක් ගන්නා ලද අත්නොමතික අදූරදර්ශී තීන්දුව තීරණක් මීට හේතු වී ඇති බව අපි ප්‍රකාශ කරන්නට ඕන. රසායනික පොහොර හා පලිබෝධනාශක එකවරම තහනම් කිරීම නිසා බරපතල අර්බුදයක් ඇති වුණා. සමහර අය ප්‍රකාශ කළා ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ අපි කියලා. මා කියන්න කැමති එතුමා බලයට පත් කරත් අඩුගානේ හිටපු ජනාධිපතිරට දුරකතනින්වත් අපිට කතා කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. ඉතින් උපදෙස් දෙන්නේ කොහොමද එහෙම කෙනෙකුට? කුමන තත්ත්වයක් යටතේ වුවත් මිනිසුන් ඊට වේගයෙන් අනුගත වීමට උත්සාහ කරමින් තිබියදී යලිත් රසායනික පොහොර ලබා දීලා තියෙනවා. ඇති වී ඇති අර්බුදයේ නිසා රසායනික පොහොර යලි ගෙන්වීම අවශ්‍යව තිබුණා. අපි ඒක පිළිගන්නවා. එහෙත් එය කළ යුතු වන්නේ කලින්ගත් ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් නොසලකා හරිමින් නොවේ. රට මේ තරම් අර්බුදයේ මුහුණ දී සිටියේදී ගොවිතැන අරබයා අපි තීන්දුව තීරණ ගැනීම පිළිබඳ කිසිම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් සකස් කර නැති බව මා මේ අවස්ථාවේදී කනගාටුවෙන් කියන්න ඕන. මේ සෙල්ලම් කරන්නේ රටේ ජනතාවගේ ආහාර ප්‍රශ්නය පිළිබඳව. පසුගිය වසර දෙක තුළ අතිවිශාල පිරිසක් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වුණා. එමෙන්ම එම පිරිස විශාල ආයෝජනයක් කළා. එමෙන්ම ඔවුන්ගේ රජය පොහොර ලබාගෙන තවමත් ඊට අදාළ මුදල් ගෙවන්නේ නැහැ. ගරු කථානායකතුමනි පොහොර නිෂ්පාදකයන්ගේ පොහොර ලබාගෙන රජය ඒ මිනිස්සුන්ට ඒ සල්ලි ලබා දීලා නැහැ. එම ලබා දුන් පොහොරවලින් ලබාගත් ප්‍රතිඵල මොනවාද යන්න තවම කිසිම අධ්‍යයනයක් කර නැහැ. අපගේ දැනුමට අනුව සමහර තැනක එම යෙදූ පොහොර අසාර්ථක ප්‍රතිඵල මෙන්ම ඉතා සාර්ථක ප්‍රතිඵලද අත්පත් කර දී ඇති බව තිබෙනවා. නමුත් ඒ පිළිබඳ අමාත්‍යවරයා විසින් අමාත්‍යවරයාගේ වගකීම කොහෙන් හරි ණයක් අරගෙන ටොංගනනින් පොහොර දෙන එක නෙවෙයි. මේ කරපු ගොවිතැන මොකද්ද? මේකෙන් ලබාගෙන තියෙන ප්‍රතිඵලය මොකද්ද? මේ ගැන අධ්‍යයනයක් කිරීම ඔහුගේ පළවෙනි වගකීම. එන්න එන්නම ලෝක වෙළඳපොලේ පොහොර හා පලිබෝධනාශක මිල ඉහළ යනවා. ඉතින් අපිට ඩොලර නැහැ කියනවා. ඒ වගේම එකවරම කාබනික ගොවිතැන කරා යාම ඉතාම අඥාන මුග්ධ ක්‍රියාවක් බව අමුතුවෙන් අපි කියන්න ඕනේ නැහැ. එමෙන්ම පටන්ගත් කාබනික ගොවිතැන සහ මුලින්ම අනිත් පැත්තට හැරවීම ඊටත් වඩා අඥාන ක්‍රියාවලියක් කියලා අපි අමතිවරයාට මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. පසුගිය වසර 20කට අධික කාලයක් තුළ විවිධ පරිශ්‍රකයන් අවංක මිනිසුන් බහුජාතික සමාගම් වලට එරෙහිව අපේ මහ පොළොව තුළ කාබනික ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා ක්‍රමානුකූලව විශාල කැපකිරීමක් කළා. එමෙන්ම කාබනිකව පාරම්පරික වීවගා කරන ගොවියන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටිනවා. මේ කිසිවක් අද සැලකිල්ලට අරගෙන නැහැ. රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද පොහොර ගෙන්වීම රජයේ බාරගත යුත්තක් නෙවෙයි. පොහොර සමාගම් වලට පොහොර ආනයනයට ඉඩ ලබා දී දූ අතර රජය මගින් ගොවියන්ට මුදල් සහනාධාරයක් ලෙස ලබා දිය යුතු වෙනවා. මේක අපි විශේෂයෙන් මෙම ප්‍රතිපත්තිය 2017 වසරේ ක්‍රියාවට නැගීමට උත්සාහ කළා. ඒ ආරම්භයේදී දුෂ්කර වුවත් පසුව ගොවියන් ඊට අනුගත වුණා. එහෙත් ඒ යලි කිසිම හේතුවක් නැතුව වෙනස් කළා. රසායනික පොහොර එකවරම තහනම් නොකළ යුතු මෙන්ම කාබනික ගොවිතැන ක්‍රමයෙන් ධෛර්යමත් කළ යුතුයි. එම දෙවර්ගයේම ගොවින්ට එනම් කාබනික ගොවියන්ට හා රසායනික ගොවිතැන පිළිබඳ උනන්දුව දක්වන අයට පොදුවේ මුදල් ලබා දිය යුතුයි කියලා අපි විශේෂයෙන්ම එහෙම ඒ වගේ තීන්දුවක් ගත්තම දැනට කාබනික ගොවිතැනේ නිරත ගොවීන් එය අඛණ්ඩව සිදු කිරීම සඳහා පෙළඹෙන අතර එය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙනවා. මෙම අදහස පෞද්ගලිකව ඇමතිතුමාට ප්‍රකාශ කළ අතර ජනාධිපතිතුමන්ට විශේෂයෙන්ම රසායනික පොහොර දෙන්නේ නැතුව ඒ අයට මුදල් ලබා දෙන ලෙසත් කැමති ගොවියන්ට රසායනික පොහොර ලබා ගැනීමට පහසුකම් සලසන ලෙසත් අපි ජනාධිපතිතුමාගෙන් පසුගිය දිනක ප්‍රතිපත්ති මේ වශයෙන් ඉල්ලා සිටියා. නමුත් ඒ පිළිබඳව ඊයේ ප්‍රකාශ කළ අයවැයවත් කිසි තැනක සඳහන් කළ නැහැ. ඇතැම් නිලධාරීන් හා ඇමතිවරුන් පොහොර ගෙන්වීමට කැමතිවන්නේ ඒ තුළින් මුදල් ගසා කෑමක් සිදු කළ නොහැකි බැවින්. වර්තමාන ඇමතිතුමාන්ට එවැනි චෝදනාවක් කළ නොහැකිවත් පසුගිය කාලයේ සිදු වූයේ ඒ බව මේ සභාවට මා මතක් කර සිටින කැමැති. වකුගඩු රෝග, පිළිකා වැනි බෝනවන රෝගීන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිම නිසා ග්ලයිපොසේට් හා වෙනත් පලිබෝධනාශක ද්‍රව්‍ය තහනම් කිරීම හෝ අධෛර්යමත් කිරීම සුදුසු බවට 2013 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් යෝජනා කළා. ඒ අනුව 2015 වසරේ ග්ලයිපොසේට් සහනම සම්පූර්ණයෙන් තහනම් කළ අතර පසුව වැවිලි සමාගම්වල ඉල්ලීම් නිසා වසර 3කට එම වාණිජ වගාවන් සඳහා පමණක් ග්ලයිපොසේට් තහනම ලිහිල් කරා. වී ගොවිතැනට අසීමිත ලෙස ග්ලයිපොසේට් යෙදීම නතර කෙරුණ දැන් බඩඉරුඟු වගාවට ග්ලයිපොසේට් අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. විශේෂයෙන් මා කියන්න ඕන ගෙවතු වගාවන් එවගේම වීගොවිතැනට අද මිනිස්සු ග්ලයිපොසේට් ඉල්ලන්නේ නැහැ. දැන් මම අහන්න කැමති ඇමතිවරයාගේ මේ ග්ලයිපොසේට් තහනම ඉවත් කරාද නැද්ද, මොකද්ද ගත්ත තීන්දුව කියලා රටට ප්‍රකාශ කිරීම අවශ්‍යයි. ඒ අනුව ගරු කථානායකතුමනි, රටේ ගොවිතැන කියන්නේ රටේ ජනතාවගේ ජීවිතය. අපි විශාල අර්බුදයක ඉන්නවා. තෙල් පෝලින් නෙවෙයි අනිත් ආහාර පෝලිමත් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරයි කියලා මා බලාපොරොත්තු වෙනවා. දැනට කාබනික ගොවිතැනෙහි යෙදෙන ගොවියන් ගැන මෙවර ඔබතුමන්ගත් ප්‍රතිපත්තිය කවරේද? පාරම්පරික බීජ වගා කරන්නන් රසායනික පොහොර භාවිතා නොකර කාබනික පොහොර පරිහරණය කරනවා. ඒ පිළිබඳ ඔබතුමන් දන්නේද? ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද? කාබනික ගොවිතැන පසුගිය වසර කාලය තුළ අත්හදා බැලූ අතර ඉන් ලබාගත් ප්‍රතිඵල සාර්ථක වී ඇත්තේද? අසාර්ථක වී ඇත්තේද? අසාර්ථක වී ඇති තැන් කවරේද? සාර්ථක වී ඇති තැන් කවරේද? 2021 හා 2022 වසරවල කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රජය වැය කළ මුදල කොපමණද? එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදකයන්ට ගෙවීමට ඇති මුදල කොපමණද? ඒවා වෙන්වෙන් වශයෙන් සඳහන් කරන්නේද? ග්ලයිපොසේට් රසායනික තහනම පිළිබඳ වර්තමාන රජයේ ප්‍රතිපත්තිය කවරේද? ගරු කථානායකතුමනි, මේ රසායනික පොහොර නැවැත්වීම මේ ජනාධිපතිතුමාට අපි උපදෙස් දුන්නයි කියලා හැමතැනම ප්‍රචාරය කළා. ඒක සම්පූර්ණ බොරුවක්. අපි කාබනික ගොවිතැන වෙනුවෙන් පෙනී හිටියා. අපි කිසි වෙලාවක කිව්වේ නැහැ එක සැරේට පැය 24න් මේක කරන්න කියලා. ඉතින් මා බලාපොරොත්තු වෙනවා අද දිනේදී අමතිවරයා මේ පිළිබඳ උත්තරයක් ලබා දෙයි කියලා. බොහොම ස්තුතියි.
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, විෂය භාර අමාත්‍යතුමා මේ ස්ථානයේ නොමැති නිසා මේ සම්බන්ධව පිළිතුරු ලබා දීම සඳහා හෙට දවසට කල් ඉල්ලනවා.
දිනට නියමිත කටයුතු ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍යතුමා
ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි,
දෙවෙනිවර කියන කවද
සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය සුළු හිමිකම් අධිකරණවලදී අනුගමනය කරනු ලැබීමට නියමිත කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිසද ඒහා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කීම කවදාද? විෂයාංක දෙක අධිකරණ බන්ධනාගාර ඇමතිතුමා
ඉදිරිපත් කරනවා. ගරු කථානායක, අධිකරණ සංවිධාන සංශෝධන 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කීම කවදාද?
හෙට.
විෂයාංක 3 බන්ධනාගාර ඇමතිතුමා
ඉදිරිපත් කරනවා. ගරු කථානායක, අලාත්බද මහාධිකරණ විශේෂ විධිවිධාන සංශෝධන 1990 අංක 19 දරන පළාත්බද මහාධිකරණ විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම් පතකි.
දෙවෙනිවර කීම කවදාද?
හෙට.
ශ්‍රේණි 4 අධිකරණ බන්ධනාගාර අමාත්‍යතුමා
ඉදිරිපත් කරන කරු කතා නැහැ. සිවිල් නඩු විධිවිධාන සංග්‍රහ සංශෝධන එකසිය එකවන අධිකාරිය වූ සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කියෙම කවදාද?
හෙට.
ඉදිරි බලහ බලශක්තිය අමාත්‍යතුමා.
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කියෙම කවදාද?
හෙට දින.
හර්ෂ ඩිසිල්ලා මැතිතුමා.
ශ්‍රී ලංකා ඔනරබල් ස්පීකර් ආයි ප්‍රසන්ත ශ්‍රී ලංකා බැප්ටිස් සංගමයේ ඉන්කෝපරේෂන් ඇමෙන්ඩ්මන්ට් බිල්.
අයිසකඩි.
Thank you.